සිහත දෙක යටතේ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, කෝවිඩ් වසංගතය හමුවේ බිඳවැටී ඇති සංචාරක ක්ෂේත්‍රයේ ඍජුව හා වක්‍රාකාරයෙන් රැකියාවන් වල නිරත වී සිටි ලක්ෂ ගණනකේ රැකියාද මේ වන විට අහිමි වී ගොස් ඇත. මීට අමතරව රජය විසින් පනවා ඇති භාණ්ඩ ආනයන තහනම හේතුවෙන් අමුද්‍රව්‍ය සපයාගත නොහැකිව කර්මාන්තකරුවන්ද විවිධ භාණ්ඩ ආනයන සමාගම් හා ව්‍යාපාරකින්ද ආනයනය කරන ලද භාණ්ඩ විකිණීම ජීවිකාව කොටගත් තනි පුද්ගල ව්‍යාපාර හිමිකරුවන් විශාල ප්‍රමාණයක්ද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. මෝටර් සයිකල් හා වෙනත් වාහන මෙන්ම මෝටර් රථ අමතර කොටස් ආනයන තහනම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක්ද අඩපණ වී පවතී. ගරු කථානායකතුමනි, අනෙක් අතට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතා අධික ලෙස වැඩි වී තිබේ. සහල් සඳහා පාලන මිලක් නියම කළද එම මිලට සහල් විකුණා ලාභයක් ලැබිය නොහැකි වී ඇති බැවින් කුඩා පරිමාණ වෙළෙන්දන් සහල් විකිණීම අත්හැර දමා ඇත. පොල් විකිණීමට පෙර එම පොල් ගෙඩිවල වට ප්‍රමාණයන් එකින් එකට මැන බලා මිල නියම කිරීමට සිදුවීම හේතුවෙන් හා එම පාලන මිලට විකිණීම සඳහා පොල් සොයාගත නොහැකි හේයින් එම වෙළෙන්දන් හා අතරමැදියන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අත්හැර දමා ඇත. මේ හේතුවෙන් වැඩි මිලට වුවද ජනතාවට මිලදී ගැනීම සඳහා සහල් හා පොල් වෙළඳ පොලේ නොමැති තත්ත්වයක්ද උද්ගත වී ඇත. ගරු කථානායකතුමනි, 2020 ඔක්තෝබර් මස 6 වෙනි දිනට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල වාර්තාව අනුව කැරට්, තක්කාලි, වම්බටු, වට්ටක්කා හා පතෝල වැනි එළවලු වල මිල එක දිනක් තුලදී 5%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳව වාර්තාව මම හැන්සත්ගත කරනවා සභාගත කරලා. මීට අමතරව රතු ලූණු, ලොකු ලූණු හා අවමිරිස් කිලෝක සිල්ලර් මිල එක දිනකදී රුපියල් 20 බැගින් වැඩි වී තිබේ. මේ ආකාරයට ආර්ථික වශයෙන් රටේ සෑම අංශයක්ම බරපතල කඩාවැටීමකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ගෘහ ආර්ථිකයට අතිශයින් අහිතකර බලපෑම් එල්ල වී ඇත. ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මෙමගින් එල්ලවන බලපෑම සුළුපටු නොවේ. දීර්ඝ කාලීන ලෙස මෙහි අහිතකර ප්‍රතිඵල අනිවාර්යෙන්ම අත්විඳීමට අපට සිදුවනු ඇත. ගරු කථානායකතුමනි, මීට අමතරව රජය විසින් ණය හා ලීසින් වාරික ගෙවීම සඳහා මහජනතාවට ලබා දී තිබූ සහන කාලය පසුගිය මාසෙන් අවසන් වූ අතර එම ණය වාරික ගෙවීමට ලබා දී තිබූ සහන කාලය සඳහා අමතර 7%ක වාර්ෂික පොලියක් අය කිරීමට රජය කටයුතු කොට ඇත. ඒ අනුව ලබා දී තිබූ සහන කාලයද වංචාවක් බව නිරීක්ෂණය වන අතර ඔක්තෝබර් මාසයේ සිට නැවත වාරික ගෙවීමට ශක්තියක්ද මහජනතාවට නොමැත. මෙම සියලු කරුණු සම්පෙන්නනය කොට බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණාවක් වන්නේ රජයට මහජනතාවගේ ජන ජීවිතය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවත් ජනතාව ජීවත් කරවීම පිළිබඳව රජය කිසිදු තැකීමක් සිදු නොකරන බවත්. ගරු කථානායකතුමනි, දැනට රටේ නිර්මාණය වී ඇති මෙම ඛේදනීය තත්ත්වය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කරුණක් වන බැවින් ඒ පිළිබඳව පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙමි. 1. ආර්ථික වශයෙන් රටේ බොහෝ අංශ කඩා වැටී ඇති අවස්ථාවක එම අංශ සම්බන්ධ කටයුතු තම ජීවනෝපාය කොටගත් ලක්ෂ ගණනක් මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව රජය පිළිගන්නේද? එසේ නම් ඒ සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ? නොඑසේ නම් ඊට හේතු මොනවා? 2. එසේ අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති මහජනතාවගේ එදිනෙදා ජීවිතයේ හෝ ගෙන යාමට පුළුල් වැඩපිළිවෙලක් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? එසේ නම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව ඒ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවා? 3. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එළවලු හා පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා ගැසට් පත්‍ර මගින් පාලන මිල නියම කිරීමෙන් ඔබට ගොස් නිෂ්පාදකින් අතරමැදියන් හා පාරිභෝගිකින් යන සියල්ලන්ම ආරක්ෂා වන පරිදි පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය පිළිගන්නේද? එසේනම් ඒ සඳහා ගැනීමට අපේක්ෂක පියවරයන් කවරේද? නොඑසේනම් ඊට හේතු මොනවාද? 4. දැනට රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාවට ණය වාරික හා ලීසින් වාරික ගෙවීමට ආර්ථික ශක්තියක් නොමැති බව රජය පිළිගන්නේද? ඒ තුලින් සහන සැලසීම සඳහා රජය ගන්නා පියවර කවරේද? නොඑසේනම් ඊට හේතු මොනවාද? 5. රජය විසින් ජනතාවට ලබා දී තිබූ ණය හා ලීසින් වාරික ගෙවීමේ සහනය අවම වශයෙන් තවත් මාස 6කින්වත් දීර්ඝ කිරීමට රජය කටයුතු කරන්නේද? පසුගිය සහන කාල සීමාව සඳහා අය කිරීමට තීරණය කොට ඇති 7%ක අමතර පොලිය කපා හැරීමට රජය කටයුතු කරන්නේද? නොඑසේනම් ඊට හේතු මොනවාද? ස්තුතියි.
කරුණා තනායකතුමනි, විපක්ෂ නායකතුමා ජාතික වැදගත්කමින් යුත් ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරලා තිබෙන ප්‍රශ්නයේ ප්‍රශ්නාංක 1, ආර්ථිකයේ දරුණු පසුබෑමක් ඇති වෙලා ඒ නිසා ජනතාව අංශ අතරණ තත්ත්වයකට පත් වෙලා තිබෙන බව පිළිගන්නේද කියලා අහනවා. අවශ්‍යයෙන්ම පිළිගන්නවා. ඒ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය පමණක් නොවේ, ලෝක ඉතිහාසයේ කිසිම දිනක නොවුන මේ COVID-19 වසංගතයේ කරණ කොටගෙන මුළු ලෝකයේ පුරාම ආර්ථිකය ලෝකාර්ථික කඩාන වැටලා තිබෙනවා. මේ වගේ ව්‍යසනයක් මීට පෙර ඇති වෙලා තිබෙනවා දෙවැනි ලෝක යුද්ධයේදී. එහිදී ලෝක ජනතාව මෙලෙසින් අන්ත අසරණ තත්ත්වයට පත් වුණාම බ්‍රෙටන් වුඩ්ස් වල පවත්වලා තිබෙනවා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කෙසේද යන්න පිළිබඳ ලෝක ආර්ථික විශේෂඥයන්ගේ සමුළුවක්. ඒ සමුළුවේදී ඉදිරිපත් කරලා තිබෙනවා කේන් සැලැස්ම හා වයිට් සැලැස්ම කියලා දෙකක්. ඒ සැලසුම් දෙකෙන් පසු තමයි මේ කඩා වැටුණු ලෝකේ නැතිවෙච්ච ලෝකයා ගොඩ ගැනීම සඳහා ප්‍රධාන මූල්‍ය ආයතන දෙකක් ඇති වුණේ, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අවාසනාවකට මේ ලෝක ව්‍යසනයේ බරපතලකම ආර්ථික විද්‍යාඥයෝ දක්වලා තියෙනවා. ජර්මනියේ දළජාතික නිෂ්පාදනයේ තරම් ප්‍රමාණයක් ලෝකයට අහිමි වෙලා තියෙනවා කියලා. ලෝකයේ ජර්මනියේ දළජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.8. අපේ දළජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 83. එනිසා එවැනි දැවැන්ත තත්ත්වයක් තුළදී ෆැක්ටරිය වැහිලා තිබෙනවා. ලෝකයේ රැකියා අහිමි වෙච්ච අයගේ සංඛ්‍යාව මිලියන 187ක් ලෙස වාර්තා කරලා තිබෙනවා. ලෝක බැංකුව සඳහන් කරලා තිබෙනවා ලෝකයේ නැවත තිබුණ තත්ත්වයට පත්වීම සඳහා තව අවුරුදු 5ක්වත් ගත වෙයි කියලා. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව වගේ කුඩා රටකට බරපතල වෙන්න හේතුව කතානායකතුමනි, අපේ ඉතා කුඩා ආර්ථිකයක් තිබෙන්නේ. මේ ආර්ථිකය නිදාස ලැබුණ දවසේ සිට මහින්ද රාජපක්ෂ යුගයේ වෙනතෙක් ලංකාවේ සමස්ත ආර්ථිකයේ ප්‍රමාණය සයිස් ඔෆ් ඉකොනොමි කියන එක ඇමරිකානු ඩොලර් බිලියන 20ට අඩුයි. ඕනෙම වර්ෂයකදී ඕනෙම රජයක් යටතේ වාර්ෂික දළදේශීය නිෂ්පාදනයේ ඇමරිකානු ඩොලර් බිලියන 20ට අඩුයි. යුද්ධ නිම වුණාට පසු මම ඒ පිළිබඳ සංඛ්‍යා දත්ත සටහනක් හැන්සාඩ් වාර්තාව සඳහා ඉදිරිපත් කරනවා. 2005 ලංකාවේ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම 1960 ඇමරිකානු ඩොලර් බිලියන 1.4, 1970 ඇමරිකානු ඩොලර් බිලියන 2.3, 1980 ඇමරිකානු ඩොලර් බිලියන 7.4, 1990 ඇමරිකානු ඩොලර් බිලියන 8, 2000 ඇමරිකානු ඩොලර් බිලියන 16.5 ලංකාවේ සමස්ත රටේ ප්‍රමාණය. ඊට පස්සේ යුද්ධයේ නිම වෙලා රට කඩිකුලක් ලෙස ඇවිසිලා වැඩබිමක් බවට පත් වෙලා නිෂ්පාදන ධාරිතාවය පුළුල් වෙලා මම්මාවත් ඇති වෙලා විදුලිය ඇති වෙලා ජලබස්නා ජල ප්‍රවාහන ක්‍රම ඇති වුණාට පස්සේ අපි 2014 මේ රට භාර දෙනකොට ජාතික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 79.3යි. ඒ කියන්නේ නිදාස ලැබපු දවසේ සිට 20ට වඩා අඩුවෙන් තිබුණ රට 20ට තව 20ක් එකතු වෙච්චාම 40ක් 40ට තව 20ක් එකතු වෙච්චාම 60ක් 60ට තව 20ක් එකතු වෙච්චාම 80ක් 79.3 කියන්නේ 80 දක්වා රට අඩු ආදායම් ලැබපු රට ජාත්‍යන්තරව මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. මේක තමයි ඇත්ත. ඊට පසුව ඉකුත් වර්ෂ පහ තුළදී ලංකාවේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම අනුව ඒ නිෂ්පාදනයේ වැඩි වෙලා තියෙන්නේ 83.9%. ඒ කියන්නේ 20ට තිබුණ එකක් 80ට ගෙනාපු රටක් පසුගිය අවුරුදු පහ තුළදී වෙලා තියෙන්නේ 83 දක්වා පමණයි සමස්ත රට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මෙහෙම තිබුණ රටේ ආර්ථික වර්ධන වේගය ගත්තොත් 1914 කියන අවුරුදු පහේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය ඇවරේජ් ඇනුවල් ග්‍රෝත් රේට් එක කියන එක 7% සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය. තමුන්නාසලාගේ රජයේ යටතේ අනුගමනය කරපු ක්‍රියා පටිපාටි හේතු කොටගෙන 2015 ආර්ථික වර්ධන වේගය 5%, 2016 4.5%, 2018 3.6%, 2018 3.3%, 2019 2.3%. ලංකාවේ ඉතිහාසයේ නිදාසින් පස්සේ දිගින් දිගට දිගටම අඛණ්ඩව ආර්ථික වර්ධන වේගය පහත වැටුණ වෙන කිසි කාලයක් ලංකා ඉතිහාසයේ නැහැ. ඒක තමයි ඇත්ත. එහෙම කඩාගෙන වැටුනේ කෘෂිකර්මයේ වැටුණා, කර්මාන්ත වැටුණා, සේවාංශයේ වැටුණා, සියලුම මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වුණා, රස්සාවල් නැති වුණා. අවසාන භාගයේ වෙනකොට 2019 හැමතැනම කඩවල තිබුණේ බද්දට හෝ කුලියට දීමට තිබේ රෙන්ටෝ ලීස් කියලා ගහලා තිබුණා. ණය වාරික පොලිය ගෙවා ගන්න බැරි වුණා. ඒ නිසා ණය වාරික පොලිය ගෙවා ගන්න බැරි වෙලා ඉතාම දරුණු මේ ආර්ථික වැටීම මේ ලෙසින් වැටිලා තිබුණ බව අපි පිළිගත යුතු වෙනවා. එහෙම පිළිගන්නේ නැතුව අපි නිකන් මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය තියෙන පාර්ලිමේන්තුවේ සෑමදාම චෝදනාවක් විතරක් නැගීමෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඊට පසුව සිද්ධ වෙච්ච දේ තමයි කවදාක්වත් නැති ලෙස වක්කඩ කැඩුවා වගේ සියලුම දේ පිටරට වලින් ගෙන ඒම නිසා ලංකාව ඇතුලේ නිෂ්පාදනය අඩු වෙලා ආදායම් මාර්ග අඩු වෙනකොට ගෙවුන් ශේෂයේ පරතරය විශාල ලෙස වැඩි වුණා. 131 තිබුණ ඩොලරයට 182 ගෙවන්න වුණා ඇමරිකන් ඩොලරයක් සඳහා. එතකොට රුපියල් 51 පිටරටින් ගෙන්නන සෑම භාණ්ඩයකටම රුපියල් 51 වැඩිපුර ගෙවන්න වුණා. මේ තත්ත්වය තුළ මේ තත්ත්වය එලෙසින් අඛණ්ඩව ගලාගෙන ඇවිල්ලා 2015, 16, 17, 18, 19 වර්ෂවල පාස්කු ප්‍රහාරයෙන් තත්ත්වය තවත් භයානක වුණා. මොකද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණේ රජයක මූලික වගකීම වන මිනිස් ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීමේ වගකීම ඉෂ්ට කරන්න බැරි වුණා. ඒ නිසා හොඳටම අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් තැනදී සාරාන් ප්‍රහාරය එල්ල කරනවා කිව්වට වළක්ක ගන්න රජය ක්‍රියා කළේ නැහැ. විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස මේ පාර්ලිමේන්තුව ඇතුලේ දිගින් දිගටම මේ අන්තවාදයේ පෝෂණය වෙන හැටි අධිකරණ ඇමතිවරයා වශයෙන් කියද්දි කිසිම පියවරක් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස වටිනා මනුස්ස ජීවිත 277ක් රටට අහිමි වුණා. රටේ සංචාරක ව්‍යාපාරේ නැත්තරම නැති වුණා. ආපු සංචාරකයෝ මේක ISIS රටක් කියලා හිතාගෙන යන්න පටන් ගත්තා. මේ තත්ත්වයේ එසේ තිබියදී ගයෙන් වැටුණ මිනිහට ගුණ යන්න වගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ මේ ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා සිටිය නිසා. ඊට පස්සේ වුණේ මේ කොවිඩ් වසංගතය නිසා සාරාන්ගේ ප්‍රහාරයෙන් පසු ඇති වෙච්ච තත්ත්වය තවත් වැඩි වුණා. ඒ නිසා තමයි මේ තත්ත්වයට පත් වුණේ කියන එක මම පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලෙස ක්‍රියන්න කැමති. ඒ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ගන්න ක්‍රියාමාර්ගයේ ඉතා පැහැදිලිව මැතිවරණයට කලින් මේ තත්ත්වය මැතිවරණයට පෙර ඇති වෙලා තිබුණ තත්ත්වයක් නිසා මැතිවරණයට කලින් සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන්ම මුද්‍රණය කළා රට පුරා බෙදා හැරලා තියෙනවා. අපි විසින් මේ නිවැරදි කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය. ඊළඟට දෙක, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා අහනවා. දෙවැනි ප්‍රශ්නයේ වශයෙන් ඉතා ඉක්මනින් මේ සඳහා පියවර ගන්නවද කියලා. ඔව්, ඉතා කඩිනම් පියවර ගන්නවා. ඒ නිසා තමයි මේ රජය බලයට පත් වූ වහාම ණය සහන පැකේජයක් දුන්නා. ණය සහන පැකේජය යටතේ වෙන්දේසියට භාජනය වෙමින් තිබුණ මේ පුද්ගලිකාංශයේ දේපොළ ව්‍යාපාර වෙන්දේසි කිරීම අවුරුද්දකට නතර කිරීම තමයි ගත්ත පළවෙනි සහන ක්‍රියාමාර්ගය. දෙවෙනි ක්‍රියාමාර්ගය තමයි බදු දඩේම යටතේ අධික ලෙස බදු අය කරලා තිබුණ ව්‍යාපාරවලට බදු ගෙවා ගන්න බැරි කොට වැට් බදු ඇතුළු සියලුම බදු වර්ග පහතේලලා ආදායම් බදු උපයන විට ගෙවීමේ බදු අහෝසි කළා. ඒ ගෙවන්න බැරි ජනතාවට රජයේ වශයෙන් දෙන්න පුළුවන් උපරිම සහනය ලෙස බදු සහන පැකේජයක් ලබලා දුන්නා. තුන්වෙනුව රට ඇතුළේ ජනයාගේ ගම්බිරිස්ත්‍රික විකුණ ගන්න බැරුව, ගොරකටික විකුණ ගන්න බැරුව, කාටික විකුණන්න බැරුව, උදුටික විකුණන්න බැරුව, වීටික විකුණ ගන්න බැරුව ඉන්න ජනයාගේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා මේ ආනයනවල මේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයන තහනමක් පැනෙව්වා. ඒ තහනම තුලින් රට ඇතුලේ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් යටතේ විවිධ තර්ජන, විවිධ බලපෑම් තිබුණත් ඒ ආනයන සීමාව ලිහිල් නොකර ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත වෙළඳපොළක් ඇතුව නිෂ්පාදනය වැඩි කරගෙන යනවා. ඒක තමයි කෙටි කාලීනව අරන් තියෙන ක්‍රියාමාර්ගය. තුන්වෙනි ප්‍රශ්නේ ඔබතුමා අහනවා නිෂ්පාදකයයි පාරිභෝගිකයයි අතරමැදියයි තුන්දෙනාම ආරක්ෂා වෙන ලෙස කටයුතු කරන්න ඕනේ. මිල පාලනය කරලා තියෙනවා, පොල් එළවලු මේ සියලු අත්‍යවශ්‍ය දේවල් වල මිල පාලනය කරලා තියෙනවා කියලා. කරු විපක්ෂ නායකතුමනි මිල පාලනය කරලා නැහැ. මොකද ලංකාවේ මිල පාලනයක් කරන්න බෑ. මිල පාලන පනතක් තිබුණා. මේ මිල පාලන පනත ලලිත් ඇතුළත් මුදලි වෙළඳ අමාත්‍යවරයාව සිටියේදී අහෝසි කළා. මිල පාලන පනත වෙනුවට පාරිභෝගික ආරක්ෂණ පනතක් ගෙනාවා. මිල පාලන දෙපාර්තමේන්තුව කියලා එකක් තිබුණා. මිල පාලන දෙපාර්තමේන්තුවේ රජයේ සේවකයෝ පිරිසක් හිටියා. නිශ්ශංක දිද්දෙනිය කියන ප්‍රවීණ රංගන ශිල්පියා මිල පාලන දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු කෙනෙක්. ඒ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් වැහුවා. ලංකාවේ මිල පාලනයක් කරන්න බෑ. කරන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ යම් කිසි භාණ්ඩයක් විකිණියාගේ උපරිම මිල නියම කිරීම. ඔබතුමාලා කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතු වෙනවා. මේ අතරමැදි ජාවාරම්කරුවෝ විසින් පුද්ගලිකාංශයේ සමහරෙක් ලාභ පරමාර්ථයේ ඉතරක් තියාගෙන අසාමාන්‍ය ලෙස මිල ඉහළ නැංවීමක් කරනවා. මේ සඳහා එක්කෝ රජයට මැදිහත් වෙන්න පුළුවන්, එක්කෝ මැදිහත් නොවී ඉන්න පුළුවන්. මැදිහත් වෙන්න පුළුවන් ක්‍රමයේ මැදිහත් නොවී ඉන්න පුළුවන් ක්‍රමයේ තමයි පොල් ගෙඩියක නිෂ්පාදන වියදම රුපියල් 30යි. 30ට ලාභයක් ලැබෙනවා නම් 30 60 වෙනවා නම් 60 90 වෙනවා නම් ඒක කමක් නැහැ. එතකොට ඔබතුමන්ලා කියන්නේ මේක මිල පාලනයක් කරන්න එපා කියලා. මේ මිල පාලනය කරන්නේ මේ රටේ සම්බෝලයි බතුයි හරි කාලා ජීවත් වෙන ජනතාවට ජීවත් වීම සඳහා ජාවාරම්කරුවන්ට ඕන ලෙස මිල ඉහළ යන්න දෙන්නේ නැතුව අපි ඒ අමාත්‍යාංශයේ අපෙන් ඉල්ලලා තියෙනවා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ නිෂ්පාදන වියදම රුපියල් 30යි පොල් ගෙඩියක. ඒක 60කට අලෙවි වෙනවා නම් 100ට 100යි ලාභේ. 60කට නෙමෙයි 90 නෙමෙයි 150 දක්වා ගමන් කරනවා කියලා තිබුණා. රුපියල් 150ට පොල් ගෙඩියක් යනකොට ඒක මේ රටේ ජනතාවට ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච රජයක් නම් මේ ජනතාවගෙන් ඡන්දයෙන් පත්වෙච්ච මහජන නියෝජිතයන් නම් අපිට ඔවුන්ගේ එදිනෙදා ජීවත් වීම සඳහා කරන ජීවන අරගලය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මැදිහත් නොවී ඕනේ ගාණක් වෙන්න ඉඩ ඇරියාම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මනින්න කියලා තියෙන්නේ නීතිමය අවශ්‍යතාවය සඳහා. කවුරුවත් දැන් පාන් රාත්තලක මිල තියෙනවා, බරක් තියෙනවා. කවුරුවත් තරාදියක් කරන් යන්නේ නැහැනේ පාන් ගන්න. තරාදියක් කරන් යන්නේ නැහැ, පාන් වල බරක් තියෙනවා. ඒ බර තියෙනවා කියන විශ්වාසයෙන් තමයි ගන්නෙ. පොල් ගන්න කොටත් ලොකු පොල් තියෙනවා, පොඩි පොල් තියෙනවා. උසාවියට දාන්න වෙච්චාම ඒක අධිකරණමය කාර්ය සඳහා ඔප්පු කිරීම සඳහා වට ප්‍රමාණය මනින්ට ඕනේ. ඒක කළා. දැන් ඔබතුමාලා කියනවා නම් මිනිස්සුන්ගේ පොල් රුපියල් 150ට යන්න ඉඩ දෙන්න කියලා. අපිට මේකෙන් අයින් වෙන්න පුළුවන්. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. දැන් තමුන්නාන්සේලා මේ කියන ඔක්කෝම කියන ඒවා අපි අහගෙන හිටියනේ. එතුමා වැදගත් විදිහට ප්‍රශ්නයක් ඇව්වාම අපි වැදගත් විදිහට මේ තියෙන ඇත්ත ගැන උත්තරයක් දෙනවා. උසාවියට ගියාම ඔබ කියන තර්කයේ කරන්න බෑ. ඔබ විවස්ථාදායකයේ සමාජිකයෙක් ලෙස රටේ පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන නීතියට ගරු කරන්න ඕනේ. එතකොට එතන පාරිභෝග අධිකාරියේ නීති අංශයේ නිලධාරීන් කිව්වහම මේ විදියට තමයි අධිකරණයකදී නඩුව ඔප්පු කරන්න ඕනේ කියලා දේශපාලන හාල් පාරුවෙක්ට කියන්න බෑ. නීතියට බම්බු ගහන්න කියන්න අපිට ඕන විදියට ගැසට් ගහනවා කියලා. මගේ පුද්ගලික එකඟතාවයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ උසාවියට. මොකද ඇමතිට ඕන විදියට අන්න ඒක තමයි තමුන්නාන්සේලාට වැරදුනේ. තමුන්නාන්සේලා හිතුවා නීතියයි උසාවියයි තමුන්ට තියෙන අභිමතය පරිදි මේ රාජ්‍ය බලයෙන් උච්චමානයෙන් පෙළිලා මේ ගත්ත තීන්දුව తీරන නිසා තමයි මෙවැනි තත්ත්වයක් රටට පෞගිය කාලේ ඇති වුනේ. මේ වගේ වැරදි ලෙස තමුන්ගේ අභිමතයේ පරිදි සියල්ල කරලානේ මේ මහා බලවත් එක්සත් ජාතික පක්ෂය රටට නිදාස ලබලා දුන්න පක්ෂයට එක මන්ත්‍රීවරයෙක් රටෙන් බිහි කරගන්න බැරි වුනේ ඇයි? මේ විදියට කල්පනා කළා නීතියට පටැනිව කටයුතු කරපු නිසා. ඒ නිසා මේ තුන්වෙනි ප්‍රශ්නේ එතුමා කියනවා අතරමැදියෝ රකින්නයි පාරිභෝගිකයෝ රකින්නයි නිෂ්පාදකයෝ රකින්නයි ඒ සියල්ල කරන්න කාටවත් බෑ. අපිට පුළුවන්කම තියෙන්නේ නිෂ්පාදකයා අධෛර්යමත් නොවන ආකාරයට නිෂ්පාදකයාව දිරිගැන්වීමත් පාරිභෝගිකයට ලබා දිය හැකි ඉතාම සාධාරණ මිලටේ භාණ්ඩය ලබා දීම සඳහා මැදිහත් වීමේ කාර්යය මේ රජය කරනවා. තමුන්නාසලගේ රජයේ කාර්යය කළේ නැහැ. තමුන්නාසලගේ රජයේ ලංකාවේ දේශීය නිෂ්පාදකයෝ සියල්ල සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ගොවියෝ වලපල්ලට යන කම්ම මේක ගෙනිච්ච නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් බලන්න මම එක උදාහරණයක් කියන්නම්. මම ඔබතුමන්ලට දුන්නා මේ අද අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා මුහුණු ආවරණය. එතකොට මේ මුහුණු ආවරණය විවිධ වෙනද පොළ මිල ගණන් යටතේ විකිණෙනවා. රුපියල් 40යි 45යි 50යි. ප්‍රමිතියක් නැහැ. ප්‍රමිතිය මේකේ පෙරහන් තුනක් තිබෙනවා. මේ ඉදිරි පිටින් ලයිට් රයක් මොකක් හරි විදුලි පහනක් අල්ලලා පිම්බොත් සමාරයකින් ටක් ගාලේක නිමෙනවා. නිමෙනවා කියන්නේ එළියේ තියෙන ඒවත් ඇතුළට එනවා. එතකොට මේක එක එක එහෙම ප්‍රමිතියක් නැහැ. ප්‍රමිති ආයතනයේ තාම ප්‍රමිතිය නියම කළා නැහැ. ඒ නිසා පාරිභෝගිකයෝ රුපියල් 40ට 50ට 60ට අලෙවි කියනවා. ඉතා හොඳ දේශීය නිෂ්පාදකේ අපේ දාස සමූහ ව්‍යාපාරයේ මේ භාණ්ඩේ නිෂ්පාදනය කරලා තිබුණා. විදේශයන්ගෙන් මැෂින් ආනයනය කරලා ඒ සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් කළා. සර්ජිකල් ෆේස් මාස්ක් හදලා තිබුණා. ඉතින් මේ ආයතනය ලංකාවේ ඉපැරණි ජාතික කර්මාන්ත කරුවේ. ඔහුට 1977 පළවෙනි අයවැය ලේකණෙන් රොනී ද මෙල් මොකද්ද කාලේ කියන්නේ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න එපා. ඒක බුදුන් වැඩන්නේ. දැන් ප්‍රශ්නේ අහන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ.
එතුමා ඉක්මනින් ප්‍රශ්නෙට උත්තර දීලා ඉවර කරයි.
දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එපා. ඉතින් අපි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. දැන් ප්‍රශ්නෙකට උත්තර දෙන්න. දැන් මේ ගරු දැන් තමුන්නාන්සේලා ප්‍රශ්නේ අහනකන් අපි වචනයක්වත් කියන්නේ නැතුව අහගෙන ඉන්න ඕනේ. ඇයි තමුන්නාන්සේලාට ඒ උත්තරේ දෙනකන් අපිට මේ භාෂණය හා ලේඛනයේ නිදාස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙන්නේ. ඉතින් මේක ආපු ප්‍රශ්නෙට සාධාරණ පිළිතුරක් දුන්නොත් තමයි විපක්ෂ නායකතුමාට ඒ අවශ්‍ය නිසි ගෞරවය ලැබෙන්නේ, සාධාරණත්වයේ ඉෂ්ට වෙන්නේ. ඒක දෙන්න ඒ මිනිස්සයා. ඉතින් ඒ නිසා අපි මේ දැන් ඒ දාස සමූහ ව්‍යාපාරේ මං කියමින් හිටියේ රුපියල් 15කට තොග දීලා මේ රුපියල් 30ට අලෙවි කරන්න කියලා කියලා තිබුණා. හැම තැනම රුපියල් 60යි 70යි අලෙවි වෙන්නේ. අපි මැදිහත් වුණ රජයේ වශයෙන් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අපි මේ මූණු ආවරණ ඉතාමියල ගුණත්වයෙන් යුතු එක මුළු ලංකාව පුරාම සත සහ අනිත් ඕන කෙනෙක් ලවා රුපියල් 20 බැගින් අලෙවි කරනවා අතර රජයට අපි රුපියල් 17යි 50ට ලබා දෙනවා රජයට. ඒ එහෙම කරන්නේ රජයේ මැදිහත් වෙලා. රජයේ මැදිහත් වෙලා අපි දේශීය නිෂ්පාදකයත් ආරක්ෂා කරනවා පාරිභෝගිකයත් ආරක්ෂා කරනවා. දැන් එතකොට රුපියල් 50ට 70 මූණු ආවරණයක් ගන්න බෑ. රුපියල් 17යි 50ට රජයේ ආයතන ඕන එකකටත් රුපියල් 20කට සිල්ලරට පාරිභෝගිකයෙකුටත් මේ නවම් මාවතේ තියෙන පාරිභෝගික කටයුතු සෝරි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට ගියොත් ගත හැකි සතොසට ගියොත් ගත හැකි සමුපකාර වලට ගියොත් ගත හැකි අපි මැදිහත් වෙනවා අපිට පුළුවන් ආකාරයට. ඊළඟට එතුමා අහනවා එතුමාගේ හතරවෙනි ප්‍රශ්නේ මේ වාරිකා ලීසින් ගෙවීම බැරි වෙලා තියෙනවා ඒ ගැන සලකනවාද කියන. ඔව් ඒ ගැන සලකලා තමයි අපි රජයේ බලයට පත් වෙනකොට ඔක්කොම ඉඩම් වෙන්දේසියට ගිහිල්ලා තිබුණේ. අපි වෙන්දේසිය නතර කළා. මේ කොවිඩ් 19 වසංගතයේ යටතේ තමයි ණය වාරික පොලී ලීසින් ගෙවීම සහනයක් ලබා දුන්නා දීර්ඝ කාලයක් යනකම් ගෙවන්න එපා කියලා. ඒ සඳහා මේ ආයතන සංවිධාන රජයේ සමග ඉතා සුහද සාකච්ඡාවක් යෙදෙනවා. ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මුදල් අමාත්‍යාංශයේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඒ සහන කාලය තව දික් කරන්න තියෙනවා නම් ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොරව දික් කරනවා. නොවැම්බර් මාසේ අයවැලේකණේ එනවා. එයිදී තවදුරටත් මේ වැටිලා තියෙන තැනින් රට ගොඩට එන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි අයවැලේකණයක් නොවැම්බර් මාසේදී තමුන්නාසලට අපිට විවාද කරන්න මේ සභාවට ඉදිරිපත් වෙන බව සදාන් කරමින් මගේ වචන කිපේ අවසන්.
බොහෝම ස්තුතියි ප්‍රධාන වැඩ කටයුතු. ඔව් විපක්ෂ නායකතුමා එක් මිනිත් කියන්න.
මම මේ ප්‍රශ්නේ අහුවේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඇත්තටම මේ පිළිතුරු ලබා දුන් ඇමතිවරයා හිතාගෙන ඉන්නවා ඇති මේ රටේ ඉන්නේ මෝඩයෝ කොට්ටාසයක් කියලා. එතුමාගේ පිළිතුරෙන් අපි අහපු කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් ලබා දුන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එතුමා දන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිතුමාද ජනාධිපතිතුමාද කියලා. දැන් කිව්වේ ජනාධිපතිතුමා කියලා. ඒකවත් කියව ගන්න බැරි ඇමතිවරයෙක්. ඉතින් ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවට උත්තර දීමේදී එතුමා හොඳටම පැටලිලා ඉන්නේ.
ඒක වෙනම වේදිකාවක් ගන්න
මෙතන නෙමෙයි. එතුමාගේ තනතුරවත් දන්නේ නැති මිනිස්සේ.
ඒක
මේ වැරදට අරන් උත්තර දුන්නා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ ඔව් නැ ඔය ඇමතුමා
මේ වගේ විපක්ෂ නායකයෙක් ලංකාවේ ඉතිහාසයේ කවදාක්වත් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා නැහැ.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැන්වීම
ගරු
සභානායකතුමා
අංක 1 ඉදිරිපත් කරමි.
ඔව් විපක්ෂ නායකතුමා
අංක 1 ඉදිරිපත් කරමි.
ඉතින් හරි කියලා ඉක්මනට උත්තරේ දීලා ඉවර
කරන්න. බන්දුල ගුණාරද මැතිතුමනි මම ලෑස්ති නැහැ විපක්ෂ නායකවරයා හැටියට ඔබතුමා කියන විදිහට ප්‍රශ්න අහන්න. ඔබතුමාට
ඕන නම්
කතා කරන්න.
හරි. ඔබතුමා සභානායකතුමා ඉදිරියට යන්න.
ඉදිරිපත් කරලා.
සභාව එකඟද?
හායි.
හායි. හරි. යෝජනා පිළිබඳ දැනුම් දීම.
පාර්ලිමේන්තුව ඔක්තෝබර් මාසේ 9 වෙනි දින පෙරවරු 10 දක්වා කල්දැවීමේදී යෝජනා කරමින් කතා.
සභාව කල්දැවීම. හරි.
කල්තිබ්බා
ලැට කල්තැබීමේ යෝජනාව ආචාර්ය හර්ෂඩ් සිල්වා මැතිතුමා
සභාවේ කල්තැබීම රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය හමුවේ
දැන්
මේ අපි මේ සියලු දේ ගැන කතා කළ යුතුයි. ඒ වගේම රට ඇති වෙලා තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් අපිට සෞඛ්‍ය ඇමතිතුමීගෙන් කෙටි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙලාව ඉතාමත් අත්‍යවශ්‍ය නිසා දැනට අද මව්බිම පත්තරේ වාර්තා කරනවා මේ සේවිකාවන්ට කොරෝනා ලක්ෂණ ඇති වුණේ සැප්තැම්බර් 20 වෙනිදා ඉඳලා කියලා. ඒ වගේම ආයතනයේ වේදනානාශක දුන්නා. සැප්තැම්බර් 27 වෙනිදා වන විට සැලකිය යුතු පිරිසකට උණ තිබුණා. නිසි ප්‍රතිකාර කළේ නැහැ. ඇඳුම් මැහුවේ ඉන්දියාවෙන් ගෙන රෙදිවලින්. ආයතනයේම සේවිකාවක් තමයි හෙලි කරන්නේ. ඒ වගේම 22 වෙනිදා ගුවන් විමන්යානාවකින් මත්තලට පැමිණියා මේ කණ්ඩායම. හමුදාපතිවරයා කියලා තිබුණා නිසී නිරෝධායන කටයුතු සිද්ධ කළා කියලා. අපි දැනගන්න කැමැති මේට අමතරව තවත් ගුවන් යානා දෙකකින් මේ සඳහා කාර්ය මණ්ඩල ගෙනල්ලා තිනවා ඉන්දියාවේ යම් ප්‍රදේශයක ඉඳලා. එතකොට මේ ගෙන ආපු කාර්ය මණ්ඩල සහ ඉන්දියාවෙන් ආපු යම් තාක්ෂණික කණ්ඩායමක් ඉන්නවද, ඒ අය නිසියාකාරව නිරෝධායන කටයුතු වලට නිරත වෙලා තියෙනවද කියන කාරණාව මේ වෙලාවේ පැහැදිලි කර යුතුයි. නැත්නම් මේ වගේ තත්ත්වයන් එක්ක මේ බරපතල තත්ත්වය හරියට කළමනාකරණය කරගන්න බැරි වෙයි මේ කතාව යට ගැහුවොත්. ඒ නිසා මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිතුමී සහ මේ කාර්ය සාධන බලකායේ විශේෂ අවධානය යොමු වෙලා මේ සඳහා පැහැදිලි උත්තරයක් ලබා දිය යුතුයි කියලයි මම කියන්නේ. ආපු අයගේ ලේඛනයක් සභාගත කරන්නත් කියලා මම ඉල්ලනවා. ඒ අය නිරෝධායනය කරපු තැන් සමග. බොහොම ස්තුතියි.
එතුමිය ඒ සම්බන්ධයෙන් උදේ ප්‍රකාශයක් කරා. දැන් ආයිබත් මං හිතන්නේ තොරතුරු වෙලා හෙට අනිද්දාකට ප්‍රකාශයක් කරයි. හර්ෂදී සිල්ව මන්තුමා උදේ කිව්වා. කිව්වා ඒ ගැන සොයා බලන බව කිව්වා. ඒ ගැන සොයා බලන බව කිව්වා. සොයා බලන බව කිව්වා. නෑ ප්‍රකාශයක් නෙමෙයි, සොයා බලන බව කිව්වා. සංවිධායකතුමා උත්තර දෙන්න. ප්‍රක්ෂණයි
ගරු කථානායකතුමනි, පවිත්‍ර වන්‍යාරච්චි අපි සෞඛ්‍ය ඇමතිතුමිය එතුමිය හිටියා මෙතන. එතුමිය 10ට තියෙන ජනාධිපතිතුමාගේ රැස්වීමක් තියෙද්දි කොරෝනා සම්බන්ධව එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එහෙන් දුරකථන පටින්න ගණනාවක් ඉන්න නිසා එතුමිට යන්න සිද්ධ වුණා. එතුමිය විනාඩි 10කට ඉස්සෙල්ලා ගියේ. ඉතින් අපි මනුෂ්‍ය නායකකාර මන්තුමා එතුමිය ඉන්නකොට හිටිය කතා කරුවා නම් මේ ගැන දැනගන්න තිබුණා. සර් දැන් මේ ලොකු දෙයක් මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවගේ විනයගරුක මන්ත්‍රී කෙනෙක් ඉන්නේ ගැන අපි සතුටු වෙනවා.
ඔව් හර්ෂද සිල්ල මන්ත්‍රීතුමා.
සභාව කල්පනා අවස්ථාවේ යෝජනාව රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය හැමෝ රට දිනෙන් දිනම අස්ථාවර සත්වයට පත්වීම පවතී. නිසි බදු ප්‍රතිපත්තියක් නොමැතිවීම මෙන්ම රජයේ ආදායම් කළමනාකරණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම පමණක් නොව රජයේ වියදම් රටේ ප්‍රමුඛතාවයන්ට ගැලපෙන ආකාරයෙන් කළමනාකරණය නොකිරීම මීට හේතුව ඇත. එසේම ඇතැම් බාධා අමුද්‍රව්‍ය ආනයනයේ දිනනියමක් නොමැතිව තහනම් කිරීමනි අත්නොමතික තීන්දුව හේතුවෙන් රටේ ආර්ථිකය මුළුමනින්ම කඩාවැටී ඇත. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම ග්‍රාමීය ආර්ථිකයට පමණක් නොව දැවැන්ත සමාගම් වලට පවා මේ තත්ත්වය අහිතක ලෙස බලපා ඇත. කොවිඩ් 19 වසංගතයේ තාලකාලික යටපත් වී ඇතත් කොවිඩ් 19 හේතුවෙන් සිදු වූ ආර්ථික පසුබැම් නිසාකාරයෙන් කළමනාකරණය කිරීමේදී රජයේ සම්පූර්ණයෙන්ම අසාර්ථකවද මෙයින් හෙළිවේ. මේ වන විට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය කාණ්ඩ කිහිපයක් පහදමා ඇති අතර ජාත්‍යන්තර හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය දැඩි ලෙස පළුදු වී ඇත. ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේදී හා විදේශ ආයෝජන රටට ගෙනීමේදී මෙවන්ත දැවැන්ත අභියෝගයක් වන බවට කිසිදු සැකයක් නොමැත. එමෙන්ම ආර්ථිකය යථාවත් කිරීම සඳහා දැනට පවතින එකම විකල්පය වන ජාත්‍යන්තර මූල අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාවේද රජය විසින් නොතකා හැරී අතර රටට වාසිසාගත ජාත්‍යන්තර ගිවිසුම් වලින්ද ඉවත් වීමට රජය කටයුතු කරන බව පෙනියයි. මෙවැනි පසුබිමක් ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික මාසයෙන් වෙනත් රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග ඇතිකරගෙන ඇති ආර්ථික ගිවිසුම් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙන්ම රජය විසින් ඉදිරියේදී ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර ආර්ථික ගිවිසුම් පිළිබඳ රජයේ පැහැදිලි ස්ථාවරය මෙම ගරු සභාව හැමෝම ප්‍රකාශ කළ යුතුයි යෝජනා කරමු. ගරු කථානායකතුමනි, Mr. Speaker, to take a broad perspective on today's adjournment motion to establish a foundation for this debate. It is 72 years since Sri Lanka became an independent nation. And for 72 years, successive governments, including the present one, have pledged to develop Sri Lanka's economy. Yet this promise has remained elusive and still remains elusive. Various explanations are always given. Each new government blames the one before. In the meantime, countries that lagged behind us at the time of independence, both in the region and beyond, have got ahead in the race of achieving higher levels of socio-economic development for their people. Even after all these years, we have still not been able to achieve consensus on critical policy issues that are necessary to make us a developed nation. Mr. Speaker, do we even know what kind of democracy and development we want to achieve? Not even the many cycles of violence that our nation has experienced since 1948 has so far succeeded in making us introspect and unite on basic fundamentals. Even today, we are at each other on constitutional reform. Those who won elections in the past vowing to abolish the executive presidency are now doing everything possible to increase the potency of the executive presidency after agreeing unanimously to reduce the same just 5 years ago. Even our treasured democratic system of governance, in the broader sense of the term, accountable to a well-informed electorate, is under threat. We hear mixed messaging now, and there is confusion among citizens as well as us parliamentarians on what kind of economic development model the government envisages. In fact, with each election victory, the economic model should not change. We should have a clear and unified vision of what we want our country to achieve in terms of socio-economic development. As a small country, Mr. Speaker, our relationship with the outside world is a key factor in achieving this objective. Our economic history is replete with evidence on how this island of ours was prosperous in many eras during the 2,500-year history of ours, every time by engaging with the world. In fact, as one of the most strategically located nations in the current global growth phase led by the littoral states of the Asian Ocean, people may ask what I mean by that. Here I mean both the Indian and the Pacific. It is imperative that we, as both government on that side and opposition on this side, are on the same page on this important matter. Mr. Speaker, we should have been in a position to arrive at today's debate on the adjournment motion on international agreement with maturity, with depth into factual costs and benefits of such. In this day and age of regional production networks, where components cross borders sometimes several times before a good is finally produced, international agreements, particularly on trade, are crucial. They could be bilateral or multilateral, but leaders must be able to appreciate the importance of international trade agreements. It was David Ricardo, in his 1817 famous book, Principles of Political Economy of Taxation, who explained the concept of comparative advantage and how nations can benefit by trade. Counterintuitive at the time that trade amongst nations can benefit a nation, even if, this is important, even if it has absolute advantage in everything it produces, the concept is about relative advantage of producing different goods in the same country. Even today, to some in this house, this is Portuguese. Well, pun intended, Mr. Speaker, because David Ricardo was from Portugal. They believe that nations must attempt to produce as much as possible of everything they can produce in one country to, quote, save foreign currency, unquote. We hear this every time in this assembly. So we must produce everything we can produce in this country because we can save foreign currency. Well, this is the irony, that it is counterintuitive, but theoretically you can show and countries have benefited from trade even though countries have absolute advantage in everything that they produce. We hear the argument, why do we need to import when we could produce the same locally? We heard it today multiple times. It's unfortunate that what Parakramabahu the Great and what he understood in the 12th century and made this nation great, some of us are unable to comprehend even today. Let us move to the broader sense of international agreements. But unfortunately, discussing international agreements today is not cast in terms of comparative advantage or mutual benefit, but cast in terms of conspiracy theories. For instance, that the Singapore trade agreement would take away jobs from our people and that Singaporeans will arrive by shiploads to take these jobs. What bunkum, Mr. Speaker? But that is the kind of conspiracy theory falsification that was spread across this nation. For instance, that is very unfortunate. Is this the profile of Sri Lanka that we want to project to the outside world? A nation that is insecure and not honest and adult enough to figure out how the international system works and hurl insults at each other and abuse international partnerships and agreements for fear-mongering for cheap theatrics to win votes. It is now quite widespread. Our people are being misled by various false narratives about international treaties and bilateral agreements. Let me reiterate that all agreements always have a clause regarding withdrawal or termination of an agreement. Recent conspiracy theories and false narratives against the Millennium Challenge Corporation, for instance, that were being advanced by someone that has now been appointed as an ambassador to a key bilateral partner nation of Sri Lanka, concluded that countries cannot withdraw from agreements once they are signed. That is not true. We constantly see countries withdraw from agreements. For example, we recently saw even the United States withdraw from the Intermediate Range Nuclear Forces Treaty with Russia. Although all kinds of lies were spoken on TV shows and public platforms and written about, including in mainstream national newspapers, in the lead up to Sri Lanka's presidential election in November 2019, about the acquisition and cross-servicing agreement, or ACSA, between Sri Lanka and the United States, why has the government not withdrawn from it? Although almost a year has now passed since the presidential election, Mr. Speaker, it was vilified. Why haven't they withdrawn from it? I referred earlier to our strategic geographic location. Yes, we are most strategically located. However, whether we derive maximum benefit from our geographic location and translate it into prosperity for all our citizens depends not on how successfully we manipulate our partners and play or balance one against the other. That is not how we do it, sir. But on how well we work with all our partners in the international community, truthfully, honestly, and sincerely. Sincere and mature partnership is important. Dealing in lies leads to loss of credibility, which is extremely difficult to regain as a nation. Mr. Speaker, development should be Sri Lanka's number one priority, and we should have broad agreement on the nature of development we want to achieve as a nation. Working together with other nations and integrating with them in trade, in technology, and people-to-people is key in achieving development. Let me take a minute. When I introduced the 1990 Suosaria ambulance to this country in 2016, I was hurled all kinds of insults. They told me I was a raw agent, that I was going to bring Indian staff, which was absolutely not true. Today, I am so proud, and along with the 1,500 staff who started it and is being currently very well and most efficiently rolled out by the current government, has been an absolute savior of lives. So this is just a personal experience that we have to be truthful in what we say about international agreements. Take the recently much vilified Millennium Challenge Corporation or MCC agreement, for instance. It was a current state minister of money and capital markets who was a champion for MCC in 2005, Honorable Ajit Niwad Kabral. Multiple times he wrote to the MCC. In fact, he, I think, was a focal point, national focal point, before Mrs. Dara Vijay Tilaka became the national focal point when he became the governor of the central bank. The then government really wanted to obtain the compact. It did an enormous amount of preparatory work and had multiple meetings and presentations. An entire team worked on it for months and years. In fact, when the then president, current prime minister, found out that the MCC agreement was in technical difficulty, Mr. Speaker, did you know before that? He wrote directly to US President George Bush, unprecedented. But he did. President Rajapaksa wrote to President Bush asking him to please give us MCC. I have that letter here. But for cheap politics, suddenly the MCC became the most detrimental instrument, international agreement ever contemplated when it was subsequently pursued by the previous government. Let me come back. Here, development does not mean only growth And development does not mean how well Sri Lanka's stock market performs. Development is essentially the structural transformation of the economy away from rural, agrarian, low-skilled, low-paid to more urban, technology-based, high-skilled, high-paid economy. This means ensuring that local companies, be it state-owned or private-owned, have the capacity and institutional culture to move up from producing simple products and services towards increasingly complex products and services. But confusing signals about repeating past economic experiments that failed in the 1970s when the world was, in any case, a different place, makes one wonder whether we want to move back to an agrarian-based economy with import restrictions and adopting a sort of a hermit kingdom model.
5 minutes left.
Thank you. With centralized command and control, giving up democracy, individual rights, media freedom, and individual empowerment to recede from the international community. Mr. Speaker, given the limitation of time, as you say, let me conclude. Yes, the pandemic has slowed down and disrupted the movements of goods and people. However, the reality is that the world has become globalized, and it is a far stretch to imagine that the globalized nature of this world will be abandoned. Despite the disruption that has occurred as a result of this pandemic and protectionist tendencies that one sees, it will not be possible for countries to achieve levels of equitable prosperity and socio-economic development that people would desire by receding from the international stage and shutting down supply chains. The lessons the world has learned through all this, if at all, is how much our destinies bound together, how vulnerable
now,
we are.
Now please wind up.
I will, 1 minute. We are as a species to pandemics and the effects of climate change, which require global solutions that makes working together imperative. In closing, I would urge the government to move away from falsification and conspiracy theories regarding international agreements, whether it is with the IMF in these difficult times, or with the proposed ECTA with India, or the FTA with China, or the ACSA, or the MCC with the US. Please let us debate facts and benefits that will ultimately help Sri Lanka achieve that elusive development of our country. I hope the government will indicate to the people where they stand with relation to these agreements and how they propose to proceed.
Right, thank you.
I'm done. 30 seconds, please. My strong view, Mr. Speaker, is that Sri Lanka must not build a wall around this nation.
Right.
Instead, we must build bridges from our country to the region and beyond. That is how we could build the national economy and achieve our overall...
Thank you very much, Aran Wickremesinghe.
කතානායකතුමනි ආචාර්ය හර්ෂද සිල්වාගේ සභාවේ කල් තබන අවස්ථාව යෝජනා මම ස්ථිර කරනවා මම පසුව කතා කරන්න බලාපොරොත්තු වෙන ස්තුතියි
රංජිත් බණ්ඩාරවන්තිතු විනාඩි 5ක් තියෙන
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාව නවීන රාජ්‍යයක් ලෙස තම විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සුවිශේෂ වාර්තා තබා ඇති රටක් අපි දේවානන්ද පියතිස්ස රජතුමාගේ කාලයට තුන්වන සතවර්ෂයට ගියත් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා අපි කොයි ආකාරයටද අපේ කලාපේ රටවල් සමග සබඳතා පවත්වාගෙන ගියේ එතුමාගේ දියණිය සහ පුතුණුවන් සංගමිත්තා මහතෙරණියත් මිහිඳු හිමියනුත් මෙරටට වඩමවා මෙරට සමාජ ආර්ථික පසුබිම වෙනස් කරන්න විශාල මෙහෙවරක් කළා. ඒ පදනමේ ඉඳලා අපිට අද වෙනකොටත් ඉන්දියාව සමග ඉතා යහපත් සබඳතාවයක් පවත්වා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. Honorable Speaker, the foreign relations of Sri Lanka refers to the diplomatic and commercial relations between Sri Lanka and other countries. Sri Lanka has stressed its principles of friendship. All enmity towards none is diplomacy. Garu Kathanayakathumani, Sri Lankawa aithihasika washeen nobedi rajyayak lesa tamange videsha pratipattiya pawathwa genawa. Obathumata mataka athi athigaru janadhipathithuman September maase 22 wenida eksat jathinge maha mandale 75 wana sasiya amathamin මේ කාරණය පිළිබඳ නැවත මතක් කළා. එතුමගේම වචනවලින් අපි මේ ගැන සඳහන් කළොත් අප කුඩා රටක්. නමුත් අපි ගෞරවාන්විත ලෙස අපේ අසල්වැසියන් සමග ජාතියන් සමග සහ ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට බැඳී සිටිනවා. ගරු කථානායකතුමනි, 1990 දශකයේ අවසානයේ කෝල්ඩ් වෝ එක නැත්තම් සීතල යුද්ධය අවසන් වුණාට පස්සේ ලෝකේ රටවල් බොහොමයකට කිසිදු රටකට බලපෑම් කිරීමට නොහැකි ආකාරයට ලෝකේ සෑම රටක් සමගම යහපත් සබඳතා පවත්වාගෙන යාමට අවස්ථාව ලැබුණා. එනිසා අපිටත් රටක් ලෙස අපේ අසල්වාසී රටවන්, යුරෝපය සංගමය, එවැගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන සමග කටයුතු කරන්න ඉඩකඩ ලැබුණා. විශේෂයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි රටවල් ආයතන සමග අපට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. නමුත් මම කැමති ගරු කථානායකතුමනි, ඔබතුමාට මේ අවස්ථාවේ මතක් කරන්න පසුගිය වසර 4 කාල සීමාව තුළ අපේ විදේශ සබඳතා පිළිබඳව අපට ඇත්තේ ඉතා අපකීර්තිමත් මතකයක්. ඔබතුමාට මතක ඇති රටේ විදේශ ඇමතිවරයාට පුළුවන්කම ලැබුණා රටේ රාජ්‍ය නායකයාට හෝ කැබිනට් මණ්ඩලයට දැනුවත් නොකර ඇමරිකා එක්සත් ජනපදයේ සමග ශ්‍රී ලංකාවට එරෙහි ලෝක මානව හිමිකම් සංවිධානයට සම සංවිධානයෙන් යුක්ත වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේ සබඳතා ජාලය පළුදු වීමේ ප්‍රතිඵලයි අපි අද භුක්ති විඳින්මින් ඉන්නේ. ඒ නිසා ගරු කථානායකතුමනි, අපට අවස්ථාව ලැබිලා තියෙනවා අපේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව නැවත වාරයක් සලකා බලන්න. අපි අත්සන් කරලද සමහර ගිවිසුම් පිළිබඳව අපිට නැවත වාරයක් විශ්ලේෂණය කරන්න. ඒ නිසා මේ ගරු සභාවට මම යෝජනා කර සිටිනවා පහුගිය කාල සීමාව තුළ අපි එළඹුණු සමහර ගිවිසුම්, එවැගේම සමහර ලබදියාවන් සබඳතාවන් පිළිබඳව අපි නැවත වාරයක් සලකා බැලිය යුතු වෙනවා.
දිවා භෝජනය සඳහා සභාවේ වැඩ කටයුතු නතර කරන්න
නැවත මතක්
කරගන්න.